භාවනාව පිළිපඳ කිසියම් අත්දැකීමක් මේ වන විට හැම දෙනාටම ලැබී තිබෙනවා. ඊයේ රාත්‍රී නැතිනම් සවස භාවනා අරමුණු විදිහට ගත්තේ මේ වටපිටාවේ කතා බහ පරිසරයේ කුරුල්ලන්ගේ, වෙම්බන්ගේ සහ වෙනත් රුහි සතුන්ගේ කතා බහ. ඒ හැම දෙනෙක්ම දැඩිව අපට කියා සිටියා සවන් දෙන ලෙස, අවධානයෙන් සිටින ලෙස, සීකල්පනාවෙන් පසුවන ලෙස. භාවනා ක්‍රම අතර ඉතාම සරල සාමාන්‍ය භාවනා ක්‍රමයක් තමා මේ ශ්‍රවණ භාවනාව. ශ්‍රවණයන් පිළිබඳ අවධානයේ සිටීම, ඇහෙන දේ ගැන කල්පනාවෙන් සිටීම, මේ සරල සාමාන්‍ය භාවනාව බොහෝම සංකීර්ණ මට්ටමකට අද ලෝකයේ ඇවිත් තිබෙනවා. ඒක වෙනම උපකරණ හදලා තියෙනවා ශ්‍රවණ භාවනාව සඳහා, වෙනම මැදිරි තිබෙනවා, ස්ටුඩියෝස් භාවනා මැදිරි, කුටි නෙවෙයි මැදිරි, නූතන තාක්ෂණයක් එක්ක. කිසියම් ක්‍රමවේදයකට කටිගත කළ නාද රටා, ශබ්ද, ස්වභාවික සාකෘතිම අහන්ද සලස්සනවා. වෙනස් වෙනවා ඒ රටාවක්, වෙනස් වෙන රටාවක්. ඒ වගේම පෞද්ගලිකවත් එහෙම පටිගත කළ CDs තියෙනවා සබ්ද භාවනාවට, සංගීතය, ස්වභාවික සබ්ද, වතුර ගලාගෙන යන හඬ, හුළඟේ හඬ, වැස්සේ හඬ, කුරුල්ලන්ගේ හඬ. ඉන් කිසියම් මුදලක් දෙවා මේ තැටියක් මිලට අරගෙන ආගෙන ඉන්න පුළුවන් කන් දෙකට ඉයර්ෆෝන්ස් ගහගෙන, හෙඩ්ෆෝන්ස් දාගෙන. ඉන් කිසියම් කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා, හිත තැන්පත් වෙනවා, කය ලිහිල් වෙනවා. නමුත් මේ භාවනාවේ අපි එම හයාස කර කෘතීම උපකරණත් එක්ක ගමනක් යන්නේ. කන් දෙකට ඇහෙන ඕනෑම හඬක් ගැන අපි පුහුණු වෙනවා භාවනා කරන්න. මේ පුහුණුව ඉතාම වැදගත්. මත් නිසාද අර උපකරණ ඒ තැටි ඒවා නැති වුණු තැන භාවනාවක් කරගන්න බැරි වෙනවා. වෙනස් ශබ්ද එක්ක මේ ගමන යන්න බැරි වෙනවා. හැබැයි මේ පුහුණුව ඊට වඩා වෙනස්. කනට එන ඕනෑම ශබ්දයක් එක්ක අපිට භාවනා කරන්න පුළුවන්. සබ්දත් එක්ක භාවනා කරනවා කියන්නේ මොකද්ද? සමහර විට අපි ගීත රස විඳිනවා. ගුවන්විදුලි නාට්‍ය රූපවාහිනී යන නාට්‍යවල දෙබස් මේවා රස විඳිනවා. ඒ රස විඳීම එකක්. හැබැයි එහෙම දේ ගැන භවනා කිරීම තවත් දෙයක්. කනට එන ශබ්ද රස විඳින්න පුළුවන්. භවනා නොකොට ඒ ශබ්දත් එක්ක යම් යම් චිත්ත රූපමවාගෙන උපකල්පන හදාගෙන තමනුත් දෙතෙන්ට ගිහිල්ලා කොට සබ්බවටපත් වෙලා එහි තිබෙන මිහිර විඳින්න පුළුවන්. විඳීම එකක්, භාවනා කිරීම තවත් දෙයක්. මෙතනදී අපි විඳීමට නොවේ මුල් තැන දෙන්නේ භාවනාවට. කන්ට ඇයින ශබ්දයක් එක්ක ඒ ශබ්දය ඇසී නැසී යනතුරු අවධානයෙන් සිටිනවා. මන ශබ්දේ වුණත් තේරීමක් නැහැ, පිරීමක් නැහැ, ඔහි අහගෙන ඉන්නවා. මොනවත් ඉගෙන ගන්න නෙවෙයි. හුදේ මෙතන මේ මොහොතේ සිටීම සඳහා ලබන පුහුණුවක්. වර්තමානයේ ඉන්න පුහුණු වෙනවා. එහෙන ශබ්දවල ගෞරවය. බොහෝ භාවනා ක්‍රම තිබෙනවා. ඒ ඕනෑම භාවනා ක්‍රමයක් කරන කෙනෙක් නැතිනම් බොහෝ භාවනා ක්‍රම කරන අය නගන චෝදනාවක් තමයි මේ ශබ්දත් එක්ක භාවනා කරන්න බෑ. ශබ්ද බාධා කරනවා. gedara භාවනා නොකරන්න නිදහසට කාරණයක් විදියට ඉදිරිපත් කරනවා මේ ශබ්ද. ශබ්දයක් ඇහුණු ගමන් අර භාවනා ක්‍රමතාලෙන් හිතයි වෙනවා. ඒ සාමාන්‍ය දෙයක් ඇහුණා කියන්නේම අවධානයේ ගිලුණා කියන එක. නමුත් දැන් අපි ශබ්දම භාවනා කමඨාන විදිහට ගත්තාම කිසිම සත්‍යයකට බෑ අපිට බාධා කරන්න. මේ තමයි මේ සී කල්පනාව නැති භාවනාවේ තිබෙන අති විශිෂ්ට කාරණය. යම් කිසි දෙයක් බාධා කරනවා කියා අපට හිතුනොත් ඒ දේ භාවනා කමඨානක් කරගන්නවා. මොන දේ බාධා කළත් වේදනාව බාධා කළොත් ඊයේ කතා කළා වගේ ඒ වේදනාවම කමඨාන කරගන්නවා. දැන් මෙතනදී අපි ඇහෙන ශබ්ද එවිට මොන ශබ්දයකද පුළුවන් අපට බාධා කරන්න? පුංචි ශබ්ද, ලොකු ශබ්ද, සියුම් ශබ්ද, ගොරෝසු ශබ්ද, මිහිරි ශබ්ද, අමිහිරි ශබ්ද, ස්වභාවික ශබ්ද, කෘතිම ශබ්ද. මේ මොනම ශබ්දයකටවත් බැහැ ශබ්ද පිළිබඳ භාවනා කරන යෝගියෙකුට බාධා කරන්න. බාධා කරන අදහසින් කවුරු හරි කෑ ගැහුවත් ඒ කෑ ගැසීම උදව් කරගන්නවා වර්තමානයේ ඉන්න, මෙතන ඉන්න, මේ මොහොතේ සිදුවන දේ දැනගෙන නවතින්න. මේ භාවනාව පමණක් කෙනෙක් මනවින් ප්‍රගුණ කළොත් ලෝකේ ඕනෑම තැනක භවනා කරන්න පුළුවන්. සිහියෙන් ඉන්න පුළුවන්, වර්තමානයේ ඉන්න පුළුවන්, වර්තමානයේ වෙනදී දැනගන්න පුළුවන්. ලොකු ජයග්‍රහණයක්. අද උදේ වරුවේ අලුයම භාවනාවේ අපි පුහුණු වුණා හිත කොහෙද තියෙන්නේ කියලා හඳුනා ගන්න. අතීතයේ තියෙන හිත, අතීතයේ තියෙන හිත විදිහට, වර්තමානයේ ගැන හිතන හිත, වර්තමානයේ ගැන හිතන සිත විදිහට, අනාගතයේ ගැන මවන සිත, අනාගතයේ මවන හිත විදිහට. මේ වර්ගීකරණය ඉතාම වැදගත් වෙනවා අපේ ඉදිරි ගමනට. මේ කාල තුන වෙන් කර ගැනීම. කුඩා කාලේ භාෂාවක් ඉගෙන ගන්න විට සිංහල වේවා, ඉංග්‍රීසි වේවා, මේ අතීත වර්තමාන අනාගත කාල තමා ව්‍යාකරණයේ මුලම. ව්‍යාකරණයේ සරලම පාඩම තමා මේ කාලත්‍රය. අතීත, වර්තමාන, අනාගත. Past, present, future. දෙයි කාල අතීත, වර්තමාන, අනාගත ඒ කාලත්‍රය ඒ ව්‍යාකරණය ඉගෙන නොගත්තොත් මොනවා කියනවද තව කාටවත් තේරුම් ගන්න අමාරු වෙනවා. මේ බඩගිනි කියනවද, කෑවා කියනවද, බඩගිනි වෙයි කියනවද හඳුනා ගන්න අමාරුයි. ඒ වගේම අනිත් කෙනෙක් කියන එකත් තේරුම් ගන්නත් බැහැ. මේ කාල තුන හරියට වෙන් කරගන්න බැරි නම් ආවා කියනවද, එනවා කියනවද, එන්න බලාපොරොත්තු වෙනවා කියනවද. භාවනාවේ මූලිකම ව්‍යාකරණය තමා මේ කාලත්‍රය වෙන්ව හඳුනා ගන්න එක. අතීතේ, වර්තමානයේ සහ අනාගතය. දැන් භාවනාව ගැන කෙරෙන විස්තරවල බොහෝ විට කියන්නේ වර්තමානයේ සිටීම තමා භාවනාව. ඒ ඇත්තක් තිබෙනවා. වර්තමානයේ සිටීම තමා භාවනාව. භාවනා කරන්න පුළුවන් වර්තමානයේ ඉන්න කෙනෙකුට පමණයි. හැබැයි වර්තමානයේ හිටියට මදි. වර්තමානයේ ඉන්න බව දැනගන්නත් ඕනේ. වර්තමානයේ සිටියාට වර්තමානයේ සිටින බව දන්නේ නැත්නම් භාවනාවක් කරන්න බෑ. වර්තමානයේ සිටින බව දැනගන්න නම් අතීතේ සහ අනාගතේ ඉන්න බව දැනගන්නත් වෙනවා. දැන් මේ කාල ත්‍රිත්වය ඇහි නෑ. ඇහැට පේන රූපවල මේ කාල ත්‍රිත්වය නෑ. ඒ කියන්නේ ඇහැට පේන්නේ නෑ ඊයේ තිබුණු රූපයක්. දෙයියේ මේ ශාලාවේ හිටි කෙනෙක් දැල්ලුණු පහනක් අද ඇට බලන්න බෑ. ඒ වගේම හෙට මේ ශාලාවේ ඉන්න කෙනෙක්ව අද දකින්නත් බෑ. කනට ඇහෙන්නෙත් නෑ අතීත හෝ අනාගත ශබ්ද. අනිත් ඉන්ද්‍රියෙ මේ අතින් අල්ලන්න බෑ. ඊයේ ස්පර්ශයක්, හෙට ස්පර්ශයක්, දිවට බෑ. දැන් උදේ ගත්ත ආහාරය ආයේ රස විඳින්න දිවට බෑ. දවල්ට කන්න තියෙන කෑම දැන් රස විඳින්න බෑ දිවට. නාසයටත් බෑ. එතකොට මේ එක පැත්තකින් මේ ඉන්ද්‍රිය හැම විටම වර්තමානය ගැන තමයි වාර්තා කරන්නේ. රපෝර්තු කරන්නේ, රිපෝට් කරන්නේ මේ ඉන්ද්‍රියන් පහම මේ මොහොත ගැන, මේ වර්තමාන සිදුවීම් ගැන. ඒක පැත්තකින් හොඳයි. හැබැයි අනිත් පැත්තෙන් මේ ඇහැට කනට මේ පංච ඉන්ද්‍රියන්ට හැකියාවක් නැහැ අතීතේ සහ අනාගතේ දැනගන්න. ඒක සීමිතයි. මේ මොහොතේ පේන රූපය ගැන ඈ අපිට කියනවා. හැබැයි ඊළඟ තප්පරේ මේ මොහොතේ දුටු රූපය ගැන ඇහැට නැහැ කිසිම දැනීමක්. කනත් ඒ වගේ. ඒ කිසිම හඬක් කන ඇතුලේ නවතින්නේ නැහැ. කන කිසිම ශබ්දයක් Taman ඇතුලේ පදිච්ච කරගන්නේ නැහැ. දිව නාසයත් ඒ වගේ, ශරීරයත් ඒ වගේ. ඉතින් එක පැත්තකින් වර්තමානයේ ඉන්න දෙයිසි. මේ ඉන්ද්‍රියන් එක්ක කෙනෙක් ඉන්නවා නම් එයා ඉන්නේ වර්තමානයේ. මේ ඉන්ද්‍රියන් පහ එක්ක කාට හරි ඉන්න පුළුවන් නම් අතීතෙත් නෙමෙයි, අනාගතෙත් නෙමෙයි, වර්තමානයේ ඉන්නේ. හැබැයි හයවෙනි ඉන්ද්‍රියයට ගියාම, මනසට ගියාම තත්ත්වය වෙනස්. මනසට, මනින්ද්‍රියට බැරිම දේ තමයි මේ වර්තමානයේ සිටීම. අනිත් ඉන්ද්‍රියන් පහටම පුළුවන් එකම දේ වර්තමානයේ සිටීම. මනින්ද්‍රියට අමාරුම දේ, අපහසුම දේ, බැරිම දේ තමයි වර්තමානයේ ඉන්නේ. හැබැයි යාට හරීම ලේසි, හරීම පහසුයි අතීතේ සැරිසැරීම, අනාගතේ රවුම් ගැහීම. මේ දෙක නම් යාට හරීම ලේසි. දිවට බැරි වුණාට පොදී ගත්ත ආහාරය නැවත රස විඳින්න කොහොමද? දැන් වමනි කරා කියන්නේ, වමනි කරත් දැනෙන්නේ ඒ රහ නෙමෙයිනේ. ඒක වෙනම රහක්. හැබැයි හිතට පුළුවන් වමාරමින් වමාරමින් නැවත නැවත රස විඳින්න. අතීතේ වමාරන්න පුළුවන්නේ මනින්ද්‍රියට පමණයි. ඒ වගේම අනාගතයේ පිළිබඳ සිහින දකින්නත් පුළුවන් මනින්ද්‍රයට පමණයි. මේ අනිත් ඉන්ද්‍රයන් පහටම නොකල හැකි සහ නොකරන මේ කාර්යය මනින්ද්‍රය මනස බොහෝම ඕනෑකමින් බාහිර දූර වගකීමක් විදිහට ඉටු කරනවා. ඇයිද කියන එක මනස දන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ? කවුද මේ වගකීම් බාර දුන්නේ? කාගේ රස්සාවක්ද මේ කරන්නේ? කාටද මේ සේවයක් වෙන්නේ? ඒ ගැන මනස දන්නේ නැහැ. හැබැයි මේ රාජකාරියක් වගේ, දේවකාරියක් වගේ යම්තාක් මනස ක්‍රියාත්මකව තිබෙනවාද, ඒ තාක් අතීතය වමාරනව, අනාගතය ගැන සිහින දකිනවා. වර්තමානයේ මග හැරෙනවා. ඉතින් වර්තමානයේ ඉන්න නම් මේ හිත අතීතයේ වමාරණ විට අතීතයේ වමාරණ බව දැනගන්න වෙනවා. අනාගතය ගැන දවල් සිහින මවන විට හිත දවල් සිහින මවන බව දැනගන්නට වෙනවා. මේ වෙලාවේ අර ඉන්ද්‍රියන් පහෙන් වාර්තා වෙන සිදුවීමක් ගැන නම් හිතන්නේ වර්තමානයේ ගැන හිතන බව දැනගන්න වෙනවා. එතකොට මේ කාලත්‍රය මනසට සම්බන්ධයි. ඇහැට නෙවෙයි, කනට නෙවෙයි, දිවට නාසයට, ශරීරයට නෙවෙයි. මේ අතීත අනාගත වර්තමාන කාලත්‍රය සම්පූර්ණයෙන්ම වළංගු වෙන්නේ මනසට. මේ භාවනා පාඩමේ මූලිකම ව්‍යාකරණය තමා අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය වෙන්වෙන්ව දැනගන්න එක. පතලවා ගන්න නැතුව මේ අතීත වාක්‍යය, මේ වර්තමාන, මේ අනාගත. මේ පාඩම මනවින් ඉගෙන ගන්න නැතිව, පුහුණු වෙන්නේ නැතුව, හදාරන්නේ නැතිව ඉංග්‍රීසියා භාවනා අභ්‍යාසයක් නැහැ. වර්තමානයේ ඉන්නවා කිව්වට එහෙම ඉන්න බෑ. හිත ඉඩ දෙන්නේ නැහැ වර්තමානයේ ඉන්න කෙනෙකුට. මොකද එයාට ලොකු අතීතයයි අනාගතයයි. එයාට වර්තමානයේ ඉතර වටිනාකමක් තියෙන දෙයක් නෙවෙයි. මොකද වර්තමානයේ පවතින්නේ ක්ෂණයයි. ඕනනම් ක්ෂණ දෙකක් තුනක් විතර වර්තමානයේ පවතී ඉතරයි. වර්තමානයේ ඉන්නවා නම් කෙනෙක් මේ චිත්තක්ෂණ දෙක තුනේ තමයි ඉඳ වෙන්නේ. දැන් මනසට එහෙම ඉන්න බෑ. යාට හොඳට දිග පළඳ කාලයක් ඕන ඉන්න. හැබැයි වර්තමානයේ ඇතුළේ එහෙම කරණම් ගහන්න තරමට දිග පළඳ අවකාශයක් නෑ වර්තමානයේ. වර්තමානයේ කියනකොට මේක ඉවරයි. ඒ නිසා අතීතයේ කරන්නේ මහා දිග කොරිඩෝවක්, පැසේජ් එකක් හදාගන්න. ඉන්න තැන ඉඳලා ආපස්සට ඉදිරියට. දැන් ඒ හරියට මේ ළඟ පැදුරක් වගේ දිගට 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 දිගාරන දෙපැත්තට. ඉතින් එහි අගක් නැහැ. මුලක් තියෙන මුල තමයි වර්තමානයේ ඉන්න තැන ඉඳලා. හැබැයි අතීතේ මතක් කිරීමේ අගක් තියෙනවද? මෙන්න මෙතෙන් විතරයි මට මතක් කරන්න පුළුවන්. මෙහාට බෑ කියා. එහෙම මේ නැවතුම් පිටක් නැහැ. ඕන තරම් මතක් කරන්න පුළුවන්. අනාගතේ පැත්තෙනුත් ඇති තරමට තව අවුරුද්දකට, දෙකකට, පහකට, 10කට, 100කට, 200කට ආත්ම භාවයකට, දෙක තුනකට නිවන් දක්නා ජාති දක්වාම කියලා. එහෙම කිව්වහම ඒක ඉවරයක් නෑ. නිවන් දක්නා ජාති දක්වා සසර වශයෙන් තුරු කිව්වා අනන්තයක්. ඒ කොරිඩෝව ඉච්චරට යහට 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 දික් කරන්න පුළුවන්. ඒ පැසේජ් එක ඒ ලනුපැද විතරට දිග අරින්න පුළුවන්. මේ පැත්තෙනුත් පුළුවන් ඇති. දැන් හිතට හරි හොඳයි. යාට හිතෝ විදිහට කරණම් ගහන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්, දුවන්න පුළුවන්. එයා හිතනවා ඒ තමා නිදහස. මේ මොහොතේ ඉන්නේ කීරකයක් ඇතුලේ වගේ පුංචිනේ ශනේයයි. නැත්තම් ෂණ දෙකයි, නැත්තම් වැඩි වුණොත් චිත්තක්ෂණ තුනයි. ඇති වෙන මොහොත, පවතින මොහොත, නැති වෙන මොහොත. එපමණයි. ඉතින් ආගයෙන් බලනකොට ඒක හරි නිකන් මේ අංශුවක් වගේ. දෙයට ඕනේ යට හිතන එක කරන්න. ඒ හිතන හිතන දේ කරන්න පුළුවන්කමට තමයි යා නිදහස කියා කියන්නේ. නිදහස පිළිබඳ සාමාන්‍ය විග්‍රහය තමයි තමන්ට කැමති දෙයක් කිරීමේ නිදහස. ඒ තමයි පෘථග්ජන විග්‍රහය නිදහස පිළිබඳ. බොළඳ විග්‍රහය, ප්‍රාථමික විග්‍රහය, ලාමක විග්‍රහය, කැමැති දේ කිරීමේ නිදහස. දැන් කැමැති දේ කියන්නේ කවුරු කැමැති දේද? කෙලෙස් කැමැති දේ. කෙලෙස් කැමැති දේ, ආශාව කැමැති දේ, තරහ කැමැති දේ, ඊර්ෂ්‍යාව කැමැති දේ. එතකොට මේ කෙලෙස් ඔලට ඕනේ නැති ඕන විදිහට කිරීමේ අයිතිය කෙලෙස් වලට දෙනවා නම් ඒක තමයි නිදහස. කියා ප්‍රත්‍යක්ෂන මනස නිදහස හඳුනාගෙන තියෙනවා. ඒ විග්‍රහයට අනුව තමයි හිත ඔය අතීතේ කරණම් ගන්නී අනාගතේ කරණම් ගහන්නේ වර්තමානයේ ඉන්නේ නැතිව. දැන් එහෙම නිදහස කියා හිතන දෙයක් සිතෝසේ භුක්ති විඳින මනසට අපි කිව්වට ඔයා ඉන්න වර්තමානයේ මේ තමයි එකම ඇත්ත. යථාර්ථයක් තියෙනවා නම් ඒ වර්තමානයේ පමණයි. අතීතය මායාවක්, අනාගතයේ මිලිගුවක්. අතීතයේ මිය ගිහින්, අතීතය කියන්නේ සුසානය, අනාගතයේ ඉපදිලා නැහැ, ඒ ගන්ධබ්බ ලෝකය. ඇත්ත මේ මොහොත පමණයි මෙතන ඉන්න කියා එහෙම බල කීවට හිතා යෝ ඇත්ත තමයි කියයි. මේ ඇත්තනේ කියන්නේ. හැබැයි ඔළුවෙන් එහෙම පිළිගත්තට එයාට ඕනේ දේ මොකද්ද? අර කෙලෙස් කියන දේ. එයා අතීතේ ඉන්නවා, අනාගතේ ඉන්නවා කෙලෙස් එක්ක. කෙලෙස් එක්කයි ඔය ඉන්නේ. වෙන මොනවත් එක්ක නෙමෙයි. අතීතේ ඉන්නකොට හොඳට බලන්න. මොකක් හරි ක්ලේශයක් එක්ක ඉන්නේ. ඒතර මේ අතීතේට අපිව අලවන්නේ කෙලෙස්. අතීතේ ඇවිත් අපේ ඇලෙන්නේ නැහැ. අතීතේ ඇලෙන්න දෙයක් නැහැ. එන්න දෙයක් නැතිකමකින්ද ඒකට අතීතේ කියන්නේ. හැබැයි ඒකේ අර දෙපැත්ත ඇලෙන ටේප්, ඔය ගම් ටේප්ස් තියෙන දෙපැත්තම ඇලෙන ඒ වගේ කෙලෙසයක් ඇවිල්ලා එක පැත්තක මතකයේ අලවලා අනිත් පැත්ත අපි වලවනවා. දැන් අපිට ඒ මැද තියෙන ටේප් එක පේන්නේ නැහැ. අපි හිතනවා මේ සිතිවිල්ල, මේ මතකයේ තමන් ඇලුනේ මතකේ මට ඇලිලා තියෙන්නේ. මතකේ වරදකුත් නෑ, අපේ වරදකුත් නෑ. මෙතන වරද කෙලෙස් වල. අනාගතයේ පැත්තෙත් ඒ වගේ. අනාගතයේට අපි ඇලිලා ඉන්නේ කෙලෙස් නිසා. කෙලෙස් අයින් කරාම ඔය සැලසුම් සැලසුම් විතරයි, බලාපොරොත්තු බලාපොරොත්තු පමණයි. කෙලෙස් ටික අයින් කරාම අතීතයේ ස්මරණ ගොඩක් පමණයි. මතක මතක ගොඩක් විතරයි, වෙන කිසිමක් නැහැ. දැන් මේ කාරණිය එහෙම කිව්වට කියනකොට නම් ਉਹ ඇත්ත තමයි කියලා අපි ඔළුව වලනවා. අපි ඔළුව විතරයි එකඟ වෙන්නේ කියන දෙයට, න්‍යායට, තර්කයට. දැන් මේ තර්කයක් නෙගෙන්නේ. ඒකට ඒ තර්කයට ඔළුවට එකඟ වෙන්න වෙනවා. මොකද ඔළුවට බෑ ඊට වෙනස්, ඊට පටහැනි, ඊට වඩා ප්‍රබල තර්කයක් හදාගන්න. පුළුවන් ඇච්ච දවස්ට කියන නෑ ඔය බොරු කියලා. හැබැයි එකකල් ඔළුව වනනෝ ඇත්ත තමයි. හැබැයි ඒ බිල්ඩින් පහල ඒක එහෙම්මම් පිළිගන්නවා. මේ අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, ඒවා ඇත්ත. ඒක සම්පූර්ණයෙන් පිළි අරගෙන ඉන්නේ. මුළු පද්ධතියම පැවැත්මම. මේ පැවැත්ම යන්නේ ඔය පීලි දෙකේ අතීත අනාගත කියන පීලි දෙකේ දුවන කෝච්චියකට තමයි පැවැත්ම කියන්නේ. මෙතන මේ කෝච්චිය විවිධ ස්ථාන පව කරගෙන යනවා. සතුට පව කරගෙන යනවා. අසතුට පව කරගෙන යනවා. සැප දුක ආඩම්බරකම ලැජ්ජාව එඩිතරකම බිය මේ සියල්ල පව කරගෙන මේ කෝච්චි යනවා නවතින්නේ නැතිව මේ කොහෙවත් නවතින්නේ නැහැ අපි අසරණ මගීන් කොහෙවත් නවත්තන්නේ නැති කෝච්චියකට අපි දුම්රියකට මොන හේතුවකට හරි සිංගල එහි මගියෙකු බවට පත් වෙලා දැන් අපිට සිදු වෙනවා මේ පහු කරන නගර හරහා යන්න සතුට හරහා අපි යනවා අපිට ඕනේ මේ සතුට නවතින්න අපි කෑ ගහලා කියනවා මට මේ ඇති මෙතන ඉන්න ඕනේ දම් වෙලා අදිනවා බෙල්ලෙක් ගහනවා ඒත් නවත්තන්නේ ඉතින් අපි සතුටට එනවා ඈත ඉඳලා ඈත තියෙන සතුටක් වහගෙන එනවා එතන විඳිනවා හැබැයි මේ කෝච්චිය යනවා අතීත අනාගත පීලි දිගේ මුලින්ම සතුට කියන්නේ ඈත තියෙන ඉලක්කයක් ඈත තිබුණු ඉලක්කයක් අන්න අනාගතේ කාලේ ඉන්පස්සේ බලාපොරොත්තුවක් බවට පත් වුණා ඒ අනාගතේ ඒ සඳහා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න කරන වැඩපිළිවෙල වර්තමාන කාර්යය දැන් වර්තමානයේට ඇවිල්ලා කරන්න තියෙන දේවල් තියෙනවා හම්බ කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කී හදා ගන්න ඕනේ සස්සාවක් දැන් මේ වර්තමාන කාර්යයේ ඉන්පස්සේ බලාපොරොත්තු ඉටු වෙනවා දැන් සතුට වර්තමාන අත්දැකීමක් වෙනවා අනාගත ඉලක්කේ අර ඈත තිබුණු දුම්රිය ඒ ස්ථාන දැන් වර්තමාන ස්ථාන බවට පත් වෙනවා. දැන් ඉතින් අපි ඒකේ පදිංචි වෙනවා. දැන් මේ කෝච්චිය ඇතුලේ අපි පදිංචි වුණාට කෝච්චිය යනවා. අපිවත් එක්ක. ඉතින් ටික කාලෙකින් පස්සේ අපිට එය පව කරගෙන ගිය තැනක් බවට පත් වෙනවා. දැන් සතුට කියන්නේ අතීත මතකයක්. ඔව් ඊයේ සතුටින් හිටියා. ඒ සිදුවීමේදී හරියට විනෝද වුණා. අපි දැන් මේ විනෝදේ නෑ. දැන් මේ මතකයක් පමණයි. මුලින් මේ ඉලක්කය අනාගත, ඉන්පසු වර්තමාන අත්දැකීම අනතුරුව අතීත මතකයක්. ඕනෑම දෙයක් ඒ වගේ, දුකත් ඒ වගේ. මේ දුක හොයාගෙන අපි ගියේ නෑ. නමුත් එකපාරට ඔන්න දුක හරහා අපි යන්න පටන් ගන. දේවදාවට හිතෙනවා මේක හරි එමීට යන්නේ කෝච්චිය. දුක 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 තවමත් දුක තවමත් දුක අනේ ඉවර වෙන්නේ නැහැ. කවදා මේ දුක ඉවර වෙයිද? දුකේදී අපි දුක පහු කරන වේගය හරීම මන්දගාමි. සැපේදී ඊට වෙනස් සැපේදී කෝච්චිය හරි වේගෙන් යනවා වගේ අපිට දැනෙන්නේ බොහොම ඉක්මනට සැප ඉවර වෙනවා. ඒ කොහොම හරි එමීට හරි ඉක්මනට හරි දුකත් ඉවර වෙනවා. ඒතර දුක වින්දා දැන් මතකයි වින්දා කියලා එච්චරයි. දැන් මේ දුක නෑ. දැන් මේ දුක ඉවරයි. පව කරගෙන ගිහිල්ලා ආපහු හැරිලා බලවාම පේනවා. ඔය එදා දුකක් වින්දා. ඒතර මේ ඒ සැප සහ දුකට අඩංගු වෙන සියලුම අත්දැකීම් වල ස්වභාවය එයයි. ඒ නිසා මේ කාලත්‍රය හොඳට දැනගන්න. මේ ව්‍යාකරණ ඉගෙන ගන්න හරියට. ඒක පොතකින් ඉගෙන ගන්න බෑ. කළු ලෑල්ලක ලියලා ඉගෙන ගන්න බෑ. ඒ නිසා අදින ගන්න පුළුවන් එකම ක්‍රමය මේ මනස අතීතයේ ජීවත් වෙන විට අතීතයේ ජීවත් වෙන බව ලකුණු කරයි. අනාගතයේ සීන දකින විට අනාගතයේ සීන දකින බව ලකුණු කරගන්න. මාක් කරන්න. වර්තමානයේ සිටින විට වර්තමානයේ ඉන්නවා කියන එක දැනගන්න. එතකොට අපිට නියම් කොලේක වගු තුනක් වගේ මෙහෙම පේලි තුනක් තියෙනවා හිත. අතීතේ ඉන්නකොට අතීතේ හිටිය තැන අපි ටික් කරනවා. හරි ලකුණක් දානවා. අනාගතේ ඉන්නකොට අනාගතේ හිටිය වෙලාවට හරි ලකුණක් දානවා. වර්තමානයේ ඉන්නකොට වර්තමාන. දැන් මේ අභ්‍යාසය තමයි අපි උදේ වරුවේකදී උදේම භවනාවේදී එක බොහොම ටිකයි පොඩි වෙලාවක් කරේ නම් මේ ඒ නිසාම තමයි මේක වැඩි වෙලාවක් කරන් විස්තර කරන්නේ. මේ භවනාව මේ අභ්‍යාසය පැහැදිලිව තේරුම් අරගෙන ප්‍රගුණ කළොත් මනස පිළිබඳ මා විශාල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔය අපේ භවනා පටලැවිලි බොහෝමයක් මනස තේරුම් නොගැනීම නිසායි හදාගෙන තියෙනේ. පටලැවිලි දිහා ගන්න උදව් වෙනවා මේ අවබෝධය. එතකොට වැඩිපුරම හරි ලකුණු වැටිලා තියෙන්නේ සමහර විට අතීතයට, සමහර විට අනාගත කාලයට. අඩුම හරි ලකුණු වැටෙන්නේ වර්තමානයට. මේ බව දැනගැනීමම ලොකු ප්‍රගතියක්. වැඩිපුර තමන් ඉන්නේ මොන කාලෙද? අතීතයේද, අනාගතයේද, වර්තමානයේද? දැන් මේ කාගෙන්ද අහන්න පුළුවන්? කාගෙන් අහලාද මේක අපිට දැනගන්න පුළුවන්? කාටද අපිට කියලා දෙන්න පුළුවන්? ආ, ඔයා වැඩිපුර ඉන්නේ අතීතේ, ඔයා නම් අනාගතේ, එනත්ත වර්තමානේ. කාටවත් කියන්න බෑනේ. කවුද දන්නේ? එහෙම කියන්න කවුද දන්නේ අපි කොයි කාලෙද වැඩිපුර ඉන්නේ කියලා? දන්න කෙනෙක් නෑ. අපි දෙමව්පියෝ දන්නේ නෑ, දරුවෝ දන්නේ නෑ. කවුරුවත් දන්නේ? ඉතින් අපිවත් දන්නේ නැති කොට කොහොමද අනිත් අය දන්නේ? යෝගියෙකුගේ වෙනස ඒකයි. යෝගියා දන්නවා තමන් කොහෙද ඉන්නේ කියලා. වැඩිපුර කොහෙද ඉන්නේ? ඒ දන්න කෙනාට යෝගියා කියන්නේ. තමන් ගැන දන්නවා කියලා කවුරු හරි කියනවනම් මොන සංකීර්ණ කාරණා කිව්වත් මෙතන මම කියලා කෙනෙක් නැහැ. නැත්තම් ස්කන්ධ පහක් විතරයි තියෙන්නේ, ආයතන ටිකක් විතරයි, ධාතු ටිකක් විතරයි. මහා භූත මොන කතන්දර කිව්වත් ඊට කලින් මුලින්ම මේ මූලික ව්‍යාකරණය දන්නවද? ඒ දන්නේ නැතුව අනිත් කාරණා එකම්ම වචන සංකල්ප විතරයි. අත්දැකීමක් අවබෝධයක් නැතුට මේ තමයි අවබෝධයේ ඕඩිය. ඕඩිය කියන්නේ වැදගත්ම කාඩ. ඒ හෝඩි ඉගෙන ගත්ත නැති නිසා තමයි අපි හෝඩියේදී අනිත් හැම විභාගයක්ම අසමත් වෙන්නේ. ඊට මෙහා ඊට වැඩි ලොකු කමටහන් අපි අරගෙන මහා සතිය, සති දෙක, මාසෙ, මාස තුන, මහා විශාල බරපතල කමටහන් ප්‍රගුණ කරන්න හදනවා. හැබැයි කරගන්න බෑ. මොකද අපි හෝඩියේදී හෝඩි ඉගෙන ගත්තේ නැහැ. දැන් අපි හොඩි ඉගෙන ගන්නවා. ඒක මේ අවමානයක්. ඇයි අපි හොඩියට දැම්මේ? අවමානයක් නෙමෙයි. එතනින් තමයි පටන් ගන්න ඉගෙන ගන්න. මම දන්නවා. මට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ නූගත් සිත් හිතන විදිහ. නූගත් සිත් තමයි ඉගෙන ගන්න දෙයක් නැහැ. සියල්ල දන්නවා කියා තීරණය කරන්නේ. ඉතින් එන්න හෝඩියට. ඉන්න හෝඩි. එන්න හෝඩියට. ඉන්න හෝඩි. අනිත්‍යව අමතක කරන්න. මේ හෝඩියෙන්ම උපාධිය ගන්න පුළුවන්. වෙන පන්තිවලට, වෙන උසස් අධ්‍යාපන ආයතනවලට නොගියට මේ හෝඩියෙන්ම සියල්ල ඉවර කරගන්න පුළුවන්. හැබැයි හෝඩිය ඉගෙන ගන්න නැතුව වෙන කොහේට ගියත් ඉවර කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉවර කරගන්න තියා පටන් ගන්නවත් බැහැ. ඉතින් පටන් ගන්න එපා ඉවර කරන්න. පටන් නොගෙන කොහොමද ඉවර කරන්නේ? ඒ ගැන ඊට වැඩිය විස්තර අවශ්‍ය නැහැ. කායත්‍රය මනසින් හඳුනාගන්න. වෙන හඳුනාගන්න ක්‍රමයක් නැහැ. ඊළඟට මේ භාවනාවේදී මේ ඉවර වුණු භාවනාවේදී අපි නිශ්ශබ්දතාවයට අනුව ගන්ඳුන්න. නිශ්ශබ්දතාවය කියන්නේ අහගෙන ඉන්න අවශ්‍ය දෙයක්. නිශ්ශබ්දතාවය කන් දෙකට ඇහෙන දෙයක්. ඇහැට පේන්නේ නැහැ නිශ්ශබ්දතාවය. නාහයට, දිවට, අතට, පායට දැනෙන්නේ නැහැ නිශ්ශබ්දතාවය. නිශ්ශබ්දද නැද්ද කියන එක කන් දෙකට පමණයි වැටෙන්නේ. නිශ්ශබ්දතාවය කියන්නේ කනට ඇහෙන හඬක්. බීරියට නිශ්ශබ්දතාවය ඇහෙන්නේ නැහැ. එයාට ඒ අපි කියන එයාගේ ලෝකයේ නිශ්ශබ්දයි කියන බේ නිශ්ශබ්දතාවය වෙනස්. මේ නිශ්ශබ්දතාවය නෙමෙයි. ඒ කන්දිර වැඩ කරන්නේ නැති නිසා ලබන අත්දැකීමක්. හැබැයි මේ අත්දැකීම ඊට වෙනස්. මේක කන් දෙකට ඇහෙන නිශ්ශබ්දතාවය. දැන් මේ නිශ්ශබ්දතාවය පිළිබඳ භාවනාවත් අද නූතන ලෝකයේ විවිධ තාක්ෂණයක් එක්ක බොහෝම සංකීර්ණ කරගෙන තියෙනවා. වෙනම ස්ටුඩියෝස් හදාගෙන ඒක සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි. සමහර භාවනා මධ්‍යස්ථානවල එහෙම විශේෂ මැදිරි තියෙනවා. එක හදලා තියෙන්නම කිසිම බාහිර ශබ්දයක් ඇතුළට එන්නේ නැති වෙන. මොනම ශබ්දයක් ඇතුළින් ඉන්න කෙනෙක් ශබ්දයක් නැගුවොත් මිස වෙන ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක අමුතුම ගුප්ත ලෝකයකට ගියා වගේ ඒක ඇතුළට ගිහිල්ලා ඉන්නකොට. ඒ නිශ්ශබ්දතාවයත් එක්ක ඉන්න. ඒ වගේම ඔය CDs ගහලා තියෙනවා. නිශ්ශබ්දතාවයේ හඬ Sound of Silence. ඒවා තරි ගානක් වෙනවා. ලොකු ගානක් දීලා ගන්න ඕනේ. හැබැයි CD එකේ කිසිම දෙයක් නැහැ. මොනවත් නැහැ. තියෙන්න බෑනේ. කිසිම හඬක් නැහැ. ඉතින් එහෙම CD එකක් හදන්න හරි අමාරුයි කියනවා. එහෙම කිසිම හඬක් එන්නේ නැති CD එකක් ඒ නිසා ඒක අර තියෙන සියලුම සංගීත තැටි වලට වැඩි ඒක මිල වෙයි. දෙහිම එකක් ධාවනය කරලා කන් දෙකට හෙඩ්ෆෝන් සාගෙන භාවනා කරනවා. මොනවත් ඇහෙන්නේ නැහැ. ඒ ඇහෙන්නේ එතට මොනවත් ඇහෙන්නේ නැහැ කියනවා වෙනුවට ඇහෙන්නේ නිස්සබ්දතාවය. දෙහිම සංකීර්ණ අන්තයකට යෑමක් මෙතනින් කරන්නේ නැහැ. මේ වර්තමානයේ අපි ළඟම. දෙලී අපිට ඇහෙනවා ගෙම්බ කෑ ගහනවා, විලා උපයිනවා. වාහනේ යනවාද ඒක නෙමෙයි. දැන් ඒ එළියනේ තියෙන්නේ මෙතන මේ අපේ ශරීර ළඟම. කිසි සත්‍යයක් නැහැ. මේ අපේ අතේ දුරින් බැලුවහම කිසි සත්‍යයක් නැහැ. අන්න ඒ නිස්සබ්දතාවය අපේ කන් දෙක ළඟම තියෙන නිස්සබ්දතාවයට අපි අහුම් කන් දෙනවා. දෙමේ ශබ්දත් එක්ක තමයි අපි දුර හදාගන්නේ. අවකාශය කියන එක. මෙතන, ඔතන සහ එතන කියන එක. මෙතන, ඔතන, එතන. මේකනේ අවකාශයන් තුන. ඒතර මේ අවකාශයන් තුනේ ඊළඟ ව්‍යාකරණ එන්නේ ව්‍යාකරණ ත්‍රිත්වයේ ඊළඟට මුලින් එන්නේ කාලය. කෑවෙමි, කමි, කනු ලබනවා, ආවා, එනවා, එනු ලබනවා. ඒ විදිහට ඒ කාලේ ඊළඟට මේ අවකාශයේ පැත්තේ දැන් මම කියනකොට මෙතන කොහේ ඉඳලා මම කිව්වත් ඒ මෙතන. මම කියන එක කතා කරන්න පුළුවන්ද? මම හෝ අපි කියන එක මෙතන කියන අර්ථය මෙතන කියන ස්ථානීය ස්පර්ශ නොකර මම ඉන්න තැන තමයි මෙතන. මෙතන කියන්නේ කොතැනටද? මම ඉන්න තැනට. එතන ඔබ ඉන්නේ කොහෙද? ඔතන. මෙතන නෙමෙයි ඔබ ඉන්නේ ඔතන. මේ මම හිතන විදිහ විතරක් නෙමෙයි කවුරුත් මෙහෙම තමයි හිතන්නේ. දැන් ඔබ හිතන්නේ ඔබ ඉන්නේ මෙතන කියලා. තමන් හිතන්නේ එහෙමනේ මම ඉන්නේ මෙතන. ඒතර අනිත් අය ඉන්නේ එතන. මෙතන නෙමෙයි එතන. එතන අපි දෙගොල්ල ගත්තහම දෙගොල්ලක් නෑ නමුත් මේ කතා කරන්නේ මම ඉන්නේ මෙතන ඔබ ඉන්නේ ඔතන. මම ඔබ දෙවියාකරණ එහෙමනේ ඉස්සල්ලාම උත්තර පොලිසිය මම අපි අපි කියලා කිව්වහම මෙතන අපි මේ ශාලාවේ මේ මේ කෙරවල හිටියත් ඔයි කෙරවල හිටියත් කොහේ හිටියත් මෙතන අපි කිව්වා. මම කිව්වොත් තව සීමා වෙනවා. මෙතෙන්ට විතරයි මම කියන්න පුළුවන් මේ මේ අඩි දෙක තුනට විතරයි. ඒතරින් පිටේ ඉන්න ඔක්කොමලා මෙතන නෙමෙයි ඉන්නේ. ඔතන. මම ඔබ. අපි ඊළඟට ව්‍යාකරණේ තව එනවනේ ඔහු ඇය කියන එක. ඔහු ඇය. මම ඔබ ඔහු ඇය. ඔහු ඇය කියනවාම මෙතන නැති කෙනෙක් ගැන කතා කරන්නේ. මෙතන නැහැ. තර එතන ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ ඒ තැන් වල. මෙතන නෙමෙයි ඔතනත් නෙමෙයි එතන ඉන්නේ. එතකොට මෙතන ඔතන එතන මේ තැන් තුන. මෙතන ඔතන එතන. අවකාශයේ පැත්තේ මේ ව්‍යාකරණේ සරලම පාඩම. එතන මේ ව්‍යාකරණයක් භාවනාවට හරිය වැදගත්. මෙතන නිස්සද්දයි. මේ කනත් එක්කම හරිය නිස්සද්දයි. කිසි හඩක් නැහැ. කන් දෙකේ හඩක් නැහැනේ. මදුරේ ඇවිල්ලා කෑ ගැව්වොත් ඇර. එතන මේ නිස්සද්දතාවය අපි අත්දකිනවා. මේ අත්දකින්නේ මෙතන තියෙන නිස්සද්දතාවය. ඊළඟට අපි බලන ඔතන කොහොමද? ඔතන බලනකොට කවුරුවත් කිසිම හඬක් කහින්නේ නැත්තම්, හෙලෙන්නේ නැත්තම්. ඒතර ඔතනත් නිහඬයි. මෙතනත් නිහඬයි, ඔතනත් නිහඬයි. සමහරට මෙතන විතරක් නිහඬ වෙලා ඔතන නිහඬ නොවෙන්න පුළුවන්. ඔතන කවුරු හරි කහිනවා, ඇවිදිනවා, දොර හරියා වහනවා. හැබැයි ඒ ඔතන විතරයි. මෙතන නිහඬයි කොහොමද? මෙතන මම සත්‍යයක් කළොත් මිස එහෙම නැත්තම් මට නිහඬයි. මම ඉන්නේ නිශ්ශබ්දතාවේ. ඒ නිශ්ශබ්දතාවේ ඔබට බිනින්න බෑ. මම මෙතන ඉන්නකම්. හැබැයි මම ඔතෙන්ට ආවොත්, කියන්නේ මනසින් ඔතෙන්ට ආවොත්, කායික වෙන්න ඕනේ නැහැ. මනසින් ආවොත් ඔතන තියෙන ශබ්ද මෙතන ශබ්ද බවට පත් වෙනවා. මෙතනනොත් එළියට ගියාම කොහොමත් නිශ්ශබ්ද නැහැ. මහා ගෝසා ගොඩක් විතර එතන ඉන්න කෙනා කවදාවත් නිස්සබ්ද ලෝකයක නෙමෙයි ඉන්නේ. ඒ නිස්සබ්දතාවය සම්පූර්ණයෙන් අහිමි කරගෙන තියෙනවා එතන ඉන්න කෙනා. මෙතනයි ඔතනයි දෙකම අතරලා එතෙන්ට ගියොත් නිස්සබ්ද නැහැ. විතර මනස වැඩිපුර ඉන්නේ එතන. මේ අවකාශී ව්‍යාකරණේ මෙතනයි ඔතනයි නෙමෙයි මනස වැඩිපුර ජීවත් වෙන්නේ එතන. මෙතන ඉන්න මයෙත් එක්කවත්, ඔතන ඉන්න ඔබත් එක්කවත් නොවේ. මෙතනයි ඔතනයි නැති සිය දහසක් දෙනෙක් එක්ක තමයි මනස ජීවත් වෙන්නේ. මෙතන සහ ඔතන සිදු නොවන. හැබැයි එතන කොහේ හරි තැනක වුණා වෙනවා වෙන්න පුළුවන් කියලා හිතන සිදුවීම් එක්ක මනස ජීවත් වෙනවා. එතකොට එහි එතන කියන තැන ඇත්තක් නෙවෙයි. මෙතනයි ඔතනයි ඇත්ත. එතන මවාගත් එකක්. එතන ජීවත් වෙන මනස ජීවත් වෙන්නේ මහා ഘോഷාවක් ඇතුලේ. එතකොට මේ මනස මහා ഘോഷාවක් ඇතුලේ ඉන්නවා. හැබැයි ශාරීරික සමහර විට හරිම නිශ්ශබ්ද ගල් ගුහාවක් ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහේ බොහෝම කෘතිම ස්ටුඩියෝ එකක් ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන්. කිසිම සද්දයක් ඇහෙන්නේ නැති. හැබැයි මනස මෙතන නැත්නම් මනස එතන නම් ඉන්නේ කොහේ හරි. නිශ්ශබ්ද නැහැ. ඒ මනස නිශ්ශබ්දතාවය අහිමි කරගෙන ඉන්නේ. මේ භාවනාවෙන් අපි ඒ අහිමි කරගත්ත නිශ්ශබ්දතාවය නැවත ලබා ගන්නවා මෙතන ජීවත් වෙමි. මෙතන කියන්නේ කන් දෙකත් එක්ක ඉන්නේ. දැන් මෙතන ඉන්න කෙනාට උතන තියෙන ශබ්දත් ඇහෙනවා, උතන නිශ්ශබ්ද නම් ඒ නිශ්ශබ්දතාවයත් ඇහෙනවා. ඒ දෙකම ඇත්ත. උතන ශබ්දයක් තියෙනවා නම් ඒකත් ඇහෙනවා. උතන නිශ්ශබ්ද නම් ඒ බවත් දැනෙනවා. හැබැයි එතන ඉන්න කෙනාට මේ දෙකම දැනෙන්නේ නැහැ. මෙතන නිශ්ශබ්දතාවය දැනෙන්නේත් නැහැ, උතන නිශ්ශබ්දතාවය දැනෙන්නේත් නැහැ. එතන කොහොමද කියලා දන්නේ නැහැ නේ. මවාගත්තේ ගන්නේ. එතන කියන්නේ මනක්කල්පිත ලෝකයක්. තමන් කියන්නේ මනක්කල්පිත චරිතයක්. එතන ජීවත් වෙන කෙනාට තමන් කියලා කෙනෙක් නැහැ. තියෙන මනක්කල්පිත චරිතයක්. ජීවත් වෙන්නේ මනක්කල්පිත ලෝකයක. විඳින්නේ මනක්කල්පිත හැඟීම්. අඳන්න පුළුවන්. ඉක්කගහ අඳන්න පුළුවන්. හැබැයි ඇත්තකට නෙමෙයි අඳන්නේ. hina වෙන්නත් පුළුවන්. කොක් කඳලා hina වෙන්න පුළුවන්. හැබැයි hina වෙන්නේ ඇත්තකට නෙමෙයි. දැන් එතනට යන කෙනා මනසින් යන්නේ කොහේ හරි තැනකට මනසින් යන්න පුළුවන්නේ මවාගෙන. එන අර මේ මනෝකයින් යන ගමනක් ගැන නෙමෙයි මේ කියන්නේ. මනසින් මවාගෙන එතනක් හදාගෙන එතන ජීවත් වෙන්න පුළුවන්. මෙතනයි ඔතනයි දෙකම අතහැරලා. හැබැයි තින්නා එතන සදාකාලිකව ඉන්න පෑනේ බඩගින්න එනවා, මෙතෙන්ට එනවා, තිබහ යනවා, ආයෙ මෙතෙන්ට එන්න ඕනේ. එතන ඉඳගෙන වතුර බොන්න බැහැ. එතන ඉඳගෙන අපිට වෙන මොනවා හරි බොන්න පුළුවන්. හැබැයි ඒ බිව්වට මෙතන තියෙන තිබහ නැති වෙන්නේ නැහැ. එතන ඉඳගෙන බොහොම රසවත්දයක් කන්න පුළුවන්. ඒ බඩගින්න නැති වෙන්නේ නැහැ නේ මෙතන තියෙන. එතන මෙතෙන්ට එන්න වෙනවා, මෙතෙන්ට එන්න පුළුවන්. මේ මෙතෙන්ට එන්න පුළුවන්කම ලොකෝ දෙයක්. එතන ඉඳලා මෙතනට එන්න පුළුවන්කම. එතෙන්ට යන්නේක නෙමෙයි හපංකම. ඒක දුර්වලකමක්. හැබැයි මෙතෙන්ට ආපහු එන්න පුළුවන්කම නම් ලොකෝ හපංකමක්. ඒ හපංකම අහිමි කරගත්ත අය අපිට මුණ ගැහෙනවා රෝහල්වල මානසික වාට්ටුවල. එයට ආපහු එන්න බැරි වෙනවා. කොහරි තැනකට ගිහිල්ලා මනසින් ආපහු එන්න තියෙන මේ ධම්මල කඩාගෙන දැන් මේ වර්තමානයේට මෙතනට සම්බන්ධ වෙන පෙකිරිවැල කපාගෙන කඩාගෙන ඉතින් ආපහු එීමක් නැහැ. ඒ එතන තමයි ඉන්නේ අය. මනසින් ඉන්නේ කොහේ හරි තැනක. මනක්කල්පිත චරිතයක. ඇත්ත චරිතයක නෙමෙයි මනක්කල්පිත චරිතයක. ඒ කාරීම වේදනාකාරී. අපිට හිතෙනවා බොහොම හොඳ චරිතයකට වෙලා ඉන්න පුළුවන්. මේකෙන් බුදුහාමුදුරුවෝ කියනා ඉන්නවා. බෝධිසත්වරු ඉන්නවා. යේසුස් වහන්සේ කියනා ඉන්නවා. ඒ මානසික රෝහල් වලට ගියා. මා ඇලෙක්සැන්ඩර් රජු හම්බුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දැන් එහෙම අපි හිතනවා කොච්චර හොඳ නෑ මේ හරි දුකක් පිළිවි. මොකද මෙතන ඉන්න කිසි කෙනෙක් එයාට ශ්‍රී ක්‍රමරාසිංහ රජු විදියට ගරු කරන්නේ නැහැ, රලකන්නේ නැහැ, වදින්නේ නැහැනේ බෝසත්ත්වරේ. ඒතර යථාර්ථී ඇත්තලා පො යථාර්ථී දෙන්න බැරි වෙලා නැති තැනක හිර වෙලා, තියෙන තැනක නෙමෙයි නැති තැනක හිර වෙලා. අපිට තාම එහෙම වෙලා නැහැ. මක් නිසාද? කිසියම් වූ සතියේ පෙකිනිවැල තාම කැඩිලා නැහැ අපේ සීයේ පෙකිනිවැල. හැබැයි ඒක කැඩුනොත් ඔය එතන තැන් තැන් වල ඉඳ ගිහිල්ලා එන්න බැරි වුණොත් කැඩිලා අපිටත් නවතින්න වෙන්නේ අර වගේ වාතවල. ආපහු එමක් නැහැ. ඒකට බෙහෙත් නැහැ. බෙහෙත් තියෙන බොහෝ මානසික ව්‍යාධීන් තියෙනවා. හැබැයි වර්තමානයේට කෙනෙක් ගෙන්නන්න බෙහෙතක් නැහැ. මෙතනට එන්න. ඊළඟට අපි කවුරුත් දන්නේ හුස්ම ගැන භාවනාව අපි ප්‍රගුණ කරන්නේ තව තීරණේ වුණා. පිවිසුණා මේ භාවනාව ගැන අපි කාටත් අවබෝධයක් තියෙනවා. ඒක තමයි ලෝකේ තියෙන ජනප්‍රියම භාවනාව. උස්මත් එක්ක ඉන්න කෙනෙක් මෙතන මේ මොහොතේ ඉන්නේ. අර කාලත්‍රේනොත් වර්තමානයේ අවකාශයේ පැත්තෙනොත් මෙතන. මෙතන මේ මොහොතේ. ඒක ලොකු ප්‍රාතිහාරයක්. ආනාපාන සති භාවනාව කරන්නේ ලොකු ප්‍රාතිහාරයක්. ඒක අමාරුයි. ඊ කතා කරා වගේ මේ විතර්ක හරියට එනවා. මේ මෙතන මේ මොහොතේ ඉඳ ගියහම. ඒ එන්නේ අර මෙතන මේ මොහොතේ නොසිතීම නිසා පැස් කරගත්ත වවාගත්ත සිටිවිලි අස්වැන්න තමයි අපිට කපා ගන්න වෙන්නේ මෙතෙන් එනකොට. වෙන කනවත් හේතුවක් නෙමෙයි. අපිම එතන අතීත අනාගත වශයෙන් ගිහිල්ලා වැවුවනේ සිටිවිලි. මේ අස්වැන්න තමයි ඔය මෙතන ඉන්න ගියාම අපිට අපි කරා එන්නේ ආපහු. ඒවට එන්න ආරින්. එන්න ඉත දෙන්න. ඔය වෙන කොහෙටවත් දෙන්නේ නැහැ. ඉතින් අපි වාවකෝ අපිම කපා ගන්න ඕනේ. අපි ඒව අනුභව කරන්න එපා. ඔය කිසිම විතර්කයක් අනුභව කරන්න යන්න එපා. අතීතේ හෝ අනාගතේ අනුභව කරන්න බෑ. කෑවොත් දිරවන්නේ නැහැ. කපන්න අත්හරින්න. අස්සන කපා ගන්න අත්හරින්න. ආයෙ වවන්න යන්න එපා. තර අතීතේ අපි ශය කරනවා, අනාගතය පැල කරගන්නේ උදේ වර්තමානයේ යෙදෙනවා. දහවල් දානියෙන් පසු ටික සක්මන් භාවනාවේ දෙන්න. ඒකම මේ උදේවරුව ගත වුණු ආකාරය ගැන ආපවෙල බලන්න මොනවද කලේ, මොකද වුනේ, විවේක ගන්න. පසර දෙකේ සිට සක්මන් භාවනාවක් තිබෙනවා. හුදකලාව කරන්න තමන් කැමති තැනක කැමති වේගයකට තමන්ගේ රිද්මය හොයාගන්න සිහියෙන් ඉන්න. ඊපස්සෝ මේ ශාලාවේ සමූහ භාවනාවක්. ඒ සමූහ භාවනාවේදී පුරුදු වෙන්න තමන්ව මෙහෙවත් තමන් තමන්ට කියන්නේ හිත දුවන කොට දිව්වා ආපහු එන්න හුස්මට. මේ ඇති කරගත්ත සිහි කල්පනාවෙන් දහවල් ආහාරයේ රස විඳින්න.